yang salah itu nanti itu salah itu mau bersilih tiap bulan itu diberi pasti kan itu yang
ආයතන ක්‍රියාත්මක වෙනකොට ඒවා මව් කුසේදිත් ක්‍රියාත්මක වෙනවද බිහි වුණාට පස්සේ විතරද ක්‍රියාත්මක වෙන්නේ අපේ හිතක් හැදෙන්න නම් සිත කියන එක අපිට ඔය විදිහකට හඳුන්වනවා විඥානය. ඒ සිතේ එක අවස්ථාවක් විඥානය කියන එක නේද? ඒතර විඥානය කියන කොටත් හිතක්. නේද? ඒකට සිතකට පහළ වෙන්න බෑ ආයතනයක් නැතු. මේක හොඳට තේරුම් ගන්න. විඥානයක් පහළ වෙන්න බෑ ආයතනිකින් තොරව. මොකද අපි දන්නේ සිත් 6යිනේ. චක්කු විඤ්ඤාණ සිත සෝත විඤ්ඤාණය නේද? ඝාන විඤ්ඤාණය, ජීවහා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය. ඔන්න ඔය කියන සිත් හය තමයි අපි දන්නේ. හරි. ඊට අමතරව සිතකින් කිසිම දෙයක් දැනුවත් වෙන්න බෑ. අපි මොනවා හරි දැනගත්තා නම් නේද? ඔය හොඳට බැලුවොත් වෙයි කොයි ආයතනය නිසාද ඔහොම දැනගත්තේ? ඔය හිතක් හැදුනේ මොන ආයතනය නිසාද? ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය, දිව, ශරීරය, මනස. ඔය හයෙන් එකක් උදව් කරගෙනමයි හිතක් හැදෙන්නේ. ඒක මේ තාක් යම් කිසි හිතක් හැදිලා තියෙනවා නම් ওই විදිහට ඇරෙන්න හිතක් හැදෙන්න බෑ. ආයතන හයෙන් එකක් උදව් කරගෙනමයි හිතක් හැදෙන්නේ. එතකොට තේරුම් ගන්න මව් කුසේදී හිතක් හැදුනා නම් ඒකත් එහෙම. දිව්‍ය ලෝකෙදී හිතක් හැදුනා නම් ඒත් එහෙම. අපායේ ඉන්න කාලේ හිතක් හැදුනා නම් මතකද දන්නේ? ඒත් ඔය ආයතනයක් උදව් කරගෙනමයි. නේද? බ්‍රහ්ම ලෝකයේ ඉදදී හිතක් හැදුණා නම් ඒත් ආයතන උදව් කරගෙනමයි. හැබැයි ඒ එක එක තැන උපදින්න පුළුවන් ආයතනක් තියෙනවා. සමහර ආයතන උපදින්නේ නැහැ. අපි අරූපාවචර බ්‍රහ්ම ලෝක මට්ටම ගත්තොත් සිත විතරයි වැඩ කරන්නේ. නේද? මන ආයතනෙ විතරයි. ඇහැ කණනාසේ දිව ශරීරය ඒවයින් අරමුණු ගන්නේ නෑ. ඒකයි ඒකට අරූපාවචර මට්ටම කියන්නේ. අරූපාවචර රූපාවචර මට්ටමේ හිටියානම් එතකොට කියනවා මේ සිතයි, ඒ කියන්නේ මනසයි, ඇසයි, කනයි, ඔය කියන ආයතන තුන. ඒ දෙක දෙක ගත්තොත් ආයතන හය. ඒ කියන්නේ ඇසයි රූපෙයි, කනයි ශබ්දෙයි, මන ධම්ම කියලා ඒ හය විතරයි එතන වැඩ කරන ආයතන විදිහට ගත්තොත් ඒ ಜಾති තුන නේද? ඒ රූපාවචර භූමිය. දැන් අපි ඉන්නේ මොන භූමියේද? කාමාවචර. කාම භූමිය කියනවා. ඒ වයිදි තියෙනවා ආයතන 6. ඒ කියන්නේ 12 ආයතන. 12ක් වෙන්නේ අභ්‍යන්තර ආයතනෙයි බාහිර අරමුණයි. දෙක දෙක ගත්තොත් ඒ 6ට 12ක් වෙනවා නේද? ඇහැයි රූපයි, කනයි ශබ්දයි, නාසයයි ගන්ධ සුවඳයි, දිවයි රසයි, මනයි ධම්ම. 12 ආයතනම වැඩ කරන ක්‍රියාත්මක වෙන ස්වභාවය පිහිටන තැනට කියනවා කාමාවචර භූමි, කාම භූමි. ඒක කාම භූමි කියනකොට මොනවද අයිති වෙන්නේ? මනුස්ස ලෝකේ නේද? දිව්‍ය ලෝක 6ම තියෙනවා. සතර අපාය තියෙනවා. දැන් තිරිසන් සතෙක් ගත්තත් ආයතන 6ම වැඩ කරනවා නේද? ඔව්. එතකොට 12 ආයතන පිහිටන තැනට දෙන පොදුවේ දෙන නම කාම භූමිය. ඇයි? ආයතන 6ෙන්ම අරමුණු ගැනීමේ හැකියාව තියෙනවා නේද? එක මොහොතක හයෙන්ම ගන්නව නෙවෙයි, එක මොහොතක එකයි. ඒ වුණාට ආයතන හය වෙන වෙනම ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. ඒකට ආයතන හය උදව් කරගෙන හිත හැදෙන්න පුළුවන්. ඒකට සමහර අවස්ථා තියෙනවා. දැන් අපි හිතමු ඇස් සඳ වෙලා ඉන්න කෙනෙක්ගේ චක්කායතනෙ වැඩ කරන්න බෑනේ නේද? ඒකට ඇහැයි රූපයි කියන ඒ ආයතන දෙක නැහැ. අනිත්‍යක වැඩ කරන්න පුළුවන්. දැන් හිතා ගන්න පුළුවන් නේද කෙනෙක්? මව කුසේ කාරි කොහේ හරි ඉන්නකොට එතන වැඩ කරන ආයතන තියෙනවා නම් ඒවට අදාළ හිත ටික හැදෙනවා. හරි. එතකොට අපි ආයතන ටික වැඩ කරන්න හදාගෙන ඉන්නකොට ඒ වයින් අරමුණු ගන්න පුළුවන්. පැහැදිලි නේද? මව කුසේදී සඳහන් වෙන්නේ තව විස්තර ඕනනම් ප්‍රතිසන්දිය ලබන වෙලාවේදී අර රූප දසක කලාප තුනයි හටගන්නේ. නේද? මොනවාද? කාය දසකයයි, භාව දසකයයි, වัตතු දසකයයි කියලා. ඇයි 10ක් කියන්නේ? 10 පොදි. ඒ 10 වෙන් කරන්න බෑ. 10 මිටි. නේද? දැන් කාය දසකේ කියනකොට සුද්දාෂ්ටකේ 8ක් තියෙනවා, තව જાති දෙකක් තියෙනවා. සුද්දාෂ්ටකේ කියන්නේ මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඊළඟට දැන් කාය දසකේ කියන්නේ කාය ආයතනෙට අදාළ රූපනේ. නේද? එතකොට අර 8ට අමතරව යෙදෙනවා ජීවිත ඉන්ද්‍රිය කියලා එකක් කියදෙනවා. මොකද පණ තිබුණොත් තමයි කාය ආයතනේ වැඩ කරන්නේ, හිතක් හැදෙන්න පුළුවන්. නේද? අපි ජීවිත ඉන්ද්‍රියයි කාය භාව නෙමෙයි, කාය දසකේ ගන්නකොට කාය කාය ප්‍රසාදෙටයි ති ඒ රූපේ. ඈ හරිද? ඒකට 10 හරි නේද? සුද්දාෂ්ටකේට අමතරව තියෙනවා ඒ ජීවිත ඉන්ද්‍රිය රූපයයි කාය ප්‍රසාදෙටයි ති ඒ රූපගතියයි. හරි? වัตතු දසකය කියනකොට සුද්දාෂ්ටකේ ජීවිත ඉන්ද්‍රියයි ඔය හිත හැදෙන්න ඕන. ඔව්, වัตතු දසකය කියලා කියන්නේ හෘදේ වස්තුව නෙවෙයි ඒක. වัตතු දසක. මොකද දැන් ප්‍රතිසන්දිය ගන්නකොට හෘදේ වස්තුවක් නේ. එක සෛලයක් විතරයි ඇහැටත් පේන්නේ නැති අර අස්සලොමකින් ගත්ත තෙල් බින්දුවක් වගේ පුංචි ඇහැටත් නොපෙනෙන මට්ටමේ සිද්ධියක් මේ කියන්නේ. ඒකට හෘදේ වස්තුව කියලා ගන්නෑ. ඈ? ඒකට හෘදේ වස්තුව නෙමෙයි. සිත ඇතිවීමේ ශක්තිය දෙන යම්කිසි රූප කලාපයක්. ඒකට කියනවා වัตතු කියලා. වัตතු රූප කියලා. ඒකට සුද්දාෂ්ටකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා අටයි ජීවිත ඉන්ද්‍රියයි වัตතු රූපය. ඒ වගේ භාව දසකේ කියනකොට භාව දසකේට හිත හදන්න බෑ. ඔව්, ඒකෙන් පෙන්නන්නේ ස්ත්‍රී පුරුෂ භාවය පෙන්නන යම්කිසි ගතියක්. හරි? එතකොට ඒකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය ඒ භාව රූපේ කියන ඒ 10 මිටි. දර මිටි වගේ තියෙනවා නේ. නෑ, අපිට හිතෙනවා ඔහොම කියනකොට මේ මිටි මිටි තියෙනවා. කොහෙද තියෙන්නේ? එළියේ තියනවා කියලා හිතෙනවා නේද? මොනවයින් හරි හැදිලා තියනවා කියලා. ඔක තමයි ඔය ගොඩක් දැනගත්තාම වෙන ප්‍රශ්න. ඔවා දැකලා නෙමෙයිනේ කියන්නේ, ඔය කොහෙන්ද එකතු කරගත්තු දැනුමක් නේද? ඉතින් ඒක මෙහෙමයි. දැන් රූප ගැන හිතෙන විදි කීපයක් තියෙනවා. රූප ගැන හිතෙන විදි. රූප කියන්නේ මොනවද? සතර මහා ධාතුයෙන් සකස් වුණ දේවල් වලට රූප කියනවා නේද? සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ, ඊළඟට ඒවයි උපාදාය රූප නේද? විවර්ණ ගන්ධ රස ඕජා කියන්නේ නේද? සතර මහා ධාතුව තියෙන තැනක උපාදාය රූප පෙන්වුම් කරනවා. මේ වචන කිව්වට බය වෙන්න එපා. ඔවා මේ දන්න අයට දන්න දේ හරියට දැනගන්න තමයි මේ කියන්නේ. හරි. දැන් ඔහොම හිතාගෙන ඉන්නේ දැන් එළියේ තියෙන රූප ගැන මේ කතා කරන්නේ කියලා. ඒක හරි. ඉතින් ඒක ලෝකෙට අයිති දැක්ම. හැබැයි ඔක ලෝකෝත්තර දැක්ම නෙවෙයි. ඒකත් පැත්තක තියාගන්න. ඈ ලෝකෙට අයිති කෙනෙකුට ඕක කතාව කිව්වහම හරි. වෙයි තාම ආර්ය මාර්ගයට වැටුන්නේ නැහැ. හරි. මේ ශරීරේ මොනවයින් හරි හැදිලා තියෙනවා. ඕක කඩාගෙන කඩාගෙන ගියාම මෙන්න මේ පොඩිම දෙයක් අහු වෙනවා. විද්‍යාවෙන් නම් ඕක පරමාණුම හරි තව මොනවා හරි ඒකත් කඩලා මොනවා හරි කියයි. ඈ ඉතින් අපි ඒ විදිහට හිතන්න පුරුදු වෙලා ඉතින් බුද්ධාගමෙනුත් මොකක් හරි අල්ල ගන්නවා. ඔකට කියනවා රූප කලාපේ කියලා පොඩිම දෙයට. ඇයි රූප කලාපේ කියන්නේ? ඒකෙත් මොනවද ප්‍රකට වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය හතර වෙන් කරන්න බෑ. හරි? වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැයි නම් ඔය හතර වෙන වෙනම ඇවිල්ලා මේවා හැදෙන්න පුළුවන්ද? ඒකත් බෑ කියලා තේරුම් ගන්න. හරි? ස්වභාව හතරක් විතරයි, ගති හතරක්. රූප කලාපේ මෙන්න මේ ගති හතර පෙන්නුම් කරනවා. හරි ඒ ගති හතර එකකට එකක් වෙන් පටවිය මොන්න පටවිය වෙන් කළා කියලා ගන්න බෑ ඉතුරු ටික නැතු. ආ පටවි කිලෝ එකක් කඩෙන් ගන්න බෑ. ගන්නකොට අනිත් ටිකත් ඕකේම ඇලිලා තියෙනවා. ඒවා වෙනම වෙන් කරන්න බෑ. එහෙනම් කවුරු හරි කියනවා නම් ඔය හතර එකතු වෙලා කොහෙන්ද කොහෙන්ද ඇවිල්ලා අර වැලි ගඩොල් සිමෙන්ති එකට අනලා විත්තිය බැඳ වගේ එහෙම සකස් වීමක් නෙවෙයි. හරි? මොකද එහෙම හිතෙනවා අපිට ඔය අහනකොට. ඒකට එහෙම ගතියක් නෙවෙයි මේ. ඔය සතර මහා ධාතුව ගැන සඳහන් වෙනවා ක්‍රම හතරක්. අහලා තියෙනවද? නැහැ නේ. සතර මහා ධාතුක දන්න අපට වියපෘතේ ජෝ වායෝ කියලා. ඈ? ප්‍රශ්නේ තේරුන්නේ නැහැ. ඔය සතර මහා ධාතුව මොන වගේ දෙයක්ද? දකින්න බෑ. වෙන් කරන්න බෑ. එකටම පවතිනවා එකටම උපදිනවා එකටම මැරෙනවා. ඒක නම් මන් දන්නේ නැහැ. එහෙමත් කියනවා. ඒවටත් ආයුෂ කාලයක් දීලා නේද? රූප කලාපේක ආයුෂ මේකයි. චිත්තක්ෂණ 17යි තියෙන්න පුළුවන්. අරවා මේවා ලොකු විස්තර ගොඩක් තියෙනවා. ඒක ඔවා කියන්න පුළුවන්. හැබැයි ඔක කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. මේ ආයතන වලට අහු වෙන්නේ නැහැ. ඇහෙන් දකින්න පුළුවන්ද? බැ. කනට ඇහෙනවද? නැහැ. ත්‍රිලක්ෂණ ලක්ෂණ කියන්න පුළුවන්. ඈ? අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන්න පුළුවන්. නේද? සතර මහා ධාතුවේ රූප කලාපෙත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියන්න පුළුවන්. ඒක කිව්වටම දහම අවබෝධ වෙයිද කියන එක නුවණින් හිතලා බලන්න ඕනේ. ආ ඒක තමයි. ඒවා ටිකක් අපිට හොයන්න වෙනවා දහමට අනු. නේද? දවා දකින්නත් බැරි නම් එක ආයතනයකටවත් අහු වෙන්නත් බැරි නම් කොහෙන් දැනගත්තු එකක්ද මේ කියන්නේ? හිතාගත්තු එකක් තමයි ඔය කියන්නේ. හිතාගන්න හේතු යෙදුනා හින්දා හිතාගත්තා. නේද? කොහෙන් හරි අහලා තියෙනවා මේක මෙහෙමයි කියලා. ඒ හින්දා ඒ අනුව හිතන. එහෙම සිද්ධියක් නේද වෙලා තියෙන්නේ? ඔව්. ඒ ඔහොම දැනගත්තා කියලා නිවන් දකින්න බෑ. ඈ? මේ දහම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙනමම එකක්. ඉතින් මේවා කඩාගෙන කඩාගෙන ගිහිල්ලා ඈ රූප කලාප මට්ටමට දැක්කා. මම දැක්කා රූප කලාප ටික. මේක ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා දැක්කා. මේ කැඩි කැඩි බිනි බිනි යනවා දැක්කා. දකින්න පුළුවන්. අපිට හිතෙන් ඕන එකක් දකින්න පුළුවන්, හීන දකින්නවනේ ඕන තරම්නේ. ඒව දැක්කට නිවන නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒක මේ ඇයි කියලා මං කියන්නේ නැහැ. ඇයි කියලා එහෙම වෙන්නේ නැත්තේ. දහමට අනුව විමසන කෙනෙකුට, නුවණින් විමසන කෙනෙකුට. අන්න හරි. දොස්තරවරු ওই ළඟට සයන්ටිස්ලා ඔය මොකද විද්‍යාව ඉගෙනගත්තු අය දන්න ඔය ෆ්ලොරසන් බල්බ් හදන අය එහෙම නේද? ඇතුලේ ඔය ඉලෙක්ට්‍රෝන පණින හැටි, ශක්ති වෙනස් වෙන හැටි මේ අපි දකින්නට වඩා ගොඩක් එහාට දකින්න. මේ තරංග ගොඩක් තියෙන්නේ, වෙනස් වෙනවා ශක්තියින්. මේ දකින්න වෙනස් වීමට වඩා ඒගොල්ලෝ ප්‍රායෝගිකව දකින්නයි. හැබැයි ඒගොල්ලන්ට පුළුවන් ද නිවන් දකින්න? සෝවන් වෙන්න. ඔවා හොයාගත්තු අය සෝවන් වුණාද? නැහැ. අපි ඕක හොයලා සෝවන් වෙන්න හදන. රූප කලාප වෙනස් වෙනවා දැකලා. නේද? ඒකේ ත්‍රිලක්ෂණේ දැකලා. ත්‍රිලක්ෂණේ කියපු ගමන් ඉතින් හිතෙන්නේ හරිනේ. ත්‍රිලක්ෂණේ දැක්කනම් හරි. ඒගොල්ලෝ අනිත්‍යය දැකලානේ මේ අපිටත් වඩා. සෝවන් වුණාද? අයින්ස්ටයින් එහෙම නේද? රූපයක් ශක්තියකට පෙරලන්න පුළුවන්. පරමාණු බෝම්බ එහෙම හැදුවේ නේද? මේ ශක්තිය කියන්නේ මේ තරංග ගොඩක් නිතර වෙනස් වෙනවා. එක මොහොතක දකින්න දෙයි, තව මොහොතක එතන දකින්න බෑ. ඔක ඒගොල්ලෝ අවබෝධ කළා. ප්‍රත්‍යක්ෂ කළා. අපි නෑ ඒගොල්ලෝ කියපු එක අහලා නේද දැනගෙන තියෙන්නේ. හොයාගත්තු අය ඒක ප්‍රත්‍යක්ෂ කළා නේද? සෝවන් වුණාද? නෑ. ඉතින් නුඟණින් බලන්න අපිත් දැන් ඔන්න ඔය වගේ වැඩක් කරන්න ගිහිල්ලා මේ එළියේ තියෙන එකක් කඩාගෙන කඩාගෙන ගිහිල්ලා මේවා මේ වයින් ඇදලා තියෙන්නේ මෙහෙම වෙනස් වෙනවා කියන එක හොයාගෙන ගියාට මේක අවබෝධ වෙයිද? හොයන්න එපා කියනවා නෙමෙයි. හොයන එකේ ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ගේ දැනුමට හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔතන තියෙන්නේ බුදුදහමද? බුදු කෙනෙක් ලෝකයාට හෙළි කරලා දෙන සැඟවිලා තියෙන සත්‍යද? චතුරාර්ය සත්‍යද? නේද? සසරෙන් ගැලවෙන හැටි ඔතන තියෙනවාද? ඕක තමයි අපි නුවණින් හොයන්න ඕන නේද? එතකොට ඔය ධාතු ගැන තව ලක්ෂණ හතරක් සඳහන් වෙනවා. ඔකයි ඉතින් තව දැනුමක් එකතු කරගන්න දැන් ඉතින් හරි ආසාවෙන් බලන් ඉන්නවා. ඕක එකතු කරගත්තා කියලා 아무සු දෙයක් එන්නේ නැහැ. තව ටිකක් ගොඩ ගහ ගන්නවා. නේද? එතකොට අපේ මේ සම්මුතියේ තියෙන ධාතු හතරක් තියෙනවා. නේද? ඒකට ඕගොල්ලෝ නම් කියන්නේ පරමාර්ථය කියලා. එනකට සම්මුතියේන ධාතු පඨවියාපෝ තේජෝ වායෝ. නේද? ඊළඟට තව જાතියක් තියෙනවා සසම්බාර ධාතු කියලා. සසම්බාර ධාතු. මේ මොන මොකද්ද කියලා මං කියන්න. තව තියෙනවා ලක්ෂණ ධාතු කියලා. මං කියේ අර ලක්ෂණෙන් දැනගන්න, තද ගතියෙන් දැනගන්න. ඒක නම් දන්නවා මං හිතන්නේ. නේද? මේ අපිට දැනෙන ගතියක් තමයි ඔය. ධාතු කියන ලක්ෂණ ධාතු කියලා තියෙනවා. තවත් එකක් තියෙනවා ආරම්මන ධාතු කියලා. අරමුණු වෙන විදිහට නේද? ධාතු ස්වභාව දැනගන්න. එතකොට සම්මුතියෙන් දන්න ටික තමයි ඔය අපිට හිතා ගන්න පුළුවන් පඨවියාපෝ තේජෝ වායෝ. නේද? ඒ ටික දන්නවනේ. ඒක වැඩි විස්තර කරන්න ඕනේ නැහැ නේද? පඨවි කියන්නේ තද ගතිය, ආපෝ කියන්නේ ඔය වැగిරෙන බව, තේජෝ කියන්නේ උෂ්ණේ රස්නේය, වායෝ කියන්නේ ඔය විසිරෙන බව. එතකොට අර පොළව කියන්නේ පඨවි. නෑ වතුර කියන්නේ ආපෝ, ගින්දර කියන්නේ තේජෝ, මේ හුළඟ කියන්නේ වායෝ. ඔහම විස්තර කිරීමක් තියෙනවා නේද? එහෙම විස්තර කරන එක ඒ සම්මුති මේ සතර මහා ධාතු නේද? ඒකට අපි කෙස්ලොම් නියදත් ඒවා පොළවටයි, පිටවියටයි නේද? ඔය විදියට බෙදෙන ඉගැන්වීමක් තියෙනවානේ. අහලා ඇති නේද? ඒක එතකොට ඒ සම්මුතියට අනුව ඔය විදියට කියා දෙන්න පුළුවන්. හරි. ඔය කතාව ඉතින් බුදුදහමෙම වෙන්න ඕනේ. ඉන්දියාවේ ඒ කාලෙත් තිබුණා. දැන් අර අපේ ඉන්නානේ අර නොදීනු ජාති කියලා කවුද ඉන්නේ? ආදිවාසීන්. වැද්දෝ කියන්නේ හැබැයි ආදිවාසීන් ඉන්නානේ. ඒ වගේ මට හම්බ වුණා අර ඕස්ට්‍රේලියාවේ ඉන්න ආදිවාසීන්. රතු ඉන්දියන්නේ ඇබෝජිනල් කියලා කියනවා. ඒගොල්ලෝ අර බොහොම ඒගොල්ලන්ගේ ස්වභාවය අනුව ජීවත් වෙනවා පරිසරය එක්ක. මම ඒගොල්ලෝ එක්ක කතා කරනකොට ඒගොල්ලෝ දැන් ලොකු ගිනි ගොඩක් ගහගෙන ඉන්නවා. ඉතින් කිව්වා මේ අපිව ආරක්ෂා කරන්නේ මෙන්න මේගොල්ලෝ. කවුද? ගින්දර, වතුර, පොළව, මේ වාතය. අපි ඒගොල්ලන්ට ගරු කරනවා. ඒගොල්ලොත් දන්නවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ ගැන. එතකොට ඒවා මේ ලෝකයේ තියෙන සම්මුතියට අදාළ දේවල්. අපිත් ඉතින් ඒගොල්ලන්ගේ මට්ටමට යන්න හදනවා බොහොම අමාරුයින් ගේනගෙන නේද? එන්න මෙහෙම ಜಾති හතරක් තියෙනවා. සමහර විට ඒගොල්ලෝ අපිට වඩා දියුණුයි. මේ මනස පැත්ත. ඒගොල්ලෝ ඒ පරිසරයට හානි කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒවා ආරක්ෂා කරගෙන අපි ඉන්න ඕන. මේකයි ඒගොල්ලෝ ඒවට දෙවියන්ට වගේ සලකන. පුද පූජා තියනවා ඒ වගේ. ඔව් ඔව් ඒවා ආරක්ෂා කරනවා. අද ඒගොල්ලෝ දන්නා ඒගොල්ලෝ තමයි අපිව ආරක්ෂා කරන්න කියලා. අපේ අය කරන්නේ ඒවා විනාශ කරලා දාන එක නේ නේද? ඔව්. එතකොට දැන් ඔතන බං දැන් තේරෙනව නේද? සම්මුති පඨවි ආපෝ තේජෝ නැත්නම් සතර මහා ධාතු. ඊළඟට මොකද්ද කිව්වේ? සසම්බාර. සසම්බාර කියන්නේ අපි දැන් ඔන්න එහෙන් දැනගන්නවනේ. දැන් මොකද්ද දැනගන්නේ? සද්දේ. එහෙන් එහෙන් සද්දේ ආගෙන ඉඳ ඒක මතක් වෙනවා. කණෙන් දැනගන්නේ සද්ද. වර්ණ නේද? වර්ණ සම්බන්ධව දැනගන්නවනේ. වර්ණේ කොහෙද තියෙන්නේ? ඔව්. දැන් ගොඩක් දන්න හින්දා එක එක ඒවා හිතෙනවා. දැන් සාමාන්‍ය ලෝකෙදි හිතෙන්නේ මේ කණුව සුදු පාටයි, අර ගහේ කොළ පාටයි. දැන් ඒ ඇහෙන් දකින එක නිකන් රඳාපවතින මොනවා හරි ඕන නේද? ඒකට මේ වර්ණය පෙන්වන්නේ මෙන්න මේ ධාතු ටික. මේ ධාතුන් තියෙන තැනක එහෙන් වර්ණය පෙන්නනවා කියලා අදහසක් තියෙනව නේද? එතකොට ඒ වර්ණය රඳාපවතින පිහිටන්න තැනක් ඕනේ. ඔන්න ඕකට ධාතු කියනවා. ඕකත් අහන ප්‍රශ්නයක් නේ. වර්ණේ තියෙන්නේ මේ සතර මහා ධාතු තියෙන තැනක නේද කියලා ඔබ සෑහෙන්න අහන්නේ. දැන් අන්න ඒ අදහසින් ධාතු ගන්නකොට සසම්බාර ධාතු. මේ මේ තේන එක රඳා පවතින්නේ ධාතුයි නේද? ඒකට ධාතුව තියෙන තැනක අපිට ඇහෙන් දකින්න පුළුවන් වර්ණ. කනෙන් ශබ්දය අහන්න පුළුවන්. දැන් ඇහෙන් හැමතැනම දකින්න බෑනේ ඒක පාටම. ඒකට කොහෙද ඔය තියෙන්නේ කියලා අහනවනේ නේද? එළිය මොනවා හරි නොතිබුණා නම් කොහොමද තේන්නේ කියලා අහනවනේ නේද? මොනවද ඒ තියෙන්නේ? සතර මහා ධාතුව කියලා හිතනවා. එහෙම මතයකට යනවා. ඒ ආකාරයට සතර මහා ධාතුව දැනගන්නකොට සසම්බාර ධාතු. හරිද? එහෙන් දැනගන්න රූපේ තියෙන්නේ කොතනද කියලා අපි හිතනවනේ. ඒ තියෙන තැනක් කියන්න දැන් අපි මුකුත් නැති තැනක හිස් අවකාශේ ටෝච් එකක් ගැහුවොත් මුකුත් වෙයිද? මොනවා හරි වැදුරක් තමයි වර්ණය පේන්නේ නේ. ඒතර වදින්නේ මොනවද කියලා ඔන්න අහනවා. එතකොට අපිට හිතනවා මොනවා හරි තියෙන්න ඕන. ඒ තියෙන જાතියට එතකොට කියනවා සසම්භාර. නේද? මේවා රඳව ගන්න රඳව ගතියක් වගේ. ඒ ගතියට කියනවා සසම්භාර ධාතු. ඒ තව වර්ගය. ඊළඟට මොකද්ද? ලක්ෂණ ධාතු. ලක්ෂණ කියන එක ලක්ෂණ ගති ටිකෙන්. තද ගතිය කියන එක ගතියක් නේද? අඳුර ගන්න පුළුවන් ගතියක්. ප්‍රශ්නේ ගතිය, තේජෝ ගතිය. නේද? මේ හිත දැනගන්න ගති, අඳුර ගන්න පුළුවන් මේ අපේ ආයතන වලට අහුවෙන ගති ටිකක්. ඒ විදිහට සතර මහා ධාතු අඳුර ගන්නකොට ලක්ෂණ ධාතු. තව මොකද්ද? ආරම්මන ධාතු. ආරම්මන කියන්නේ මොනවද? අරමුණු වෙන මට්ටමේදී. ඔක පොතේ නම් සඳහන් වෙන්නේ අටුවාවල ඉන්නේ අර අපි කසින භාවනා කියලා જાතියක් කරනවානේ. කොහමද ඒව කරන්නේ? කසින මණ්ඩලයක් හදලා එළියේ තියලා ඕක දිහා බලාගෙන දැන් පාටනම්. කහ පාටනම් කහ පාට හදලා ඕක දිහා බලන් ඉන්න. නිල් පාටනම් නිල් පාට දෙයක් හදලා ඕක දිහා බලන් ඉන්න. ටිකක් වෙලා බලන් ඉඳලා බලන් ඉඳලා හොඳට හිතට ඕක ඒක විතරක් එන විදිහට බලන් ඉන්නවා නේද? ඊට පස්සේ ඇස් දෙක වහනවා. වහලත් අරක පේනවාද නේද? ඔහොම හිතේ ඕක පුරුදු කරනකොට පුරුදු කරනකොට මොකද වෙන්නේ? ඇස් වහගෙන අර කසින මණ්ඩලයේම පේන ගානට ගන්න පුළුවන් නේද? ආ දැන් පේන්නේ මොන ධාතුද? දැන් ආරම්මන ධාතුවට නේද පේන්නේ? අරමු. ওই විදිහට තමයි පොතේ සඳහන් වෙන්නේ. හැබැයි අපි ඊට වඩා එහාට දකින්න ඕන මොකක්. අපිට මොකක් හරි පේනකොට අරක ස්වහගෙනනේ ඇසරගෙනත් ওই ආරම්මන ධාතුව එන්න පුළුවන්. අපිට ගිනි ගොඩක් පේනවා. හිතෙනවා හරි රස්නේ පිච්චෙනවා ඇති. නේද? තේජෝ ධාතුව කොහෙද එතකොට හටගත්තේ? ඇහැට දැනුණාද රස්නේ? හිතේ නේද? හිතට පෙනුණා ධාතු ගතිය. නේද? ඒකත් අරහේ තියනවා කියලා හිතෙන්නේ. නේද? අර ගිනි ගොඩේ හරි රස්නේ ඇති. දැන් රස්නේ ආරම්මන ධාතුවක් වෙලා නැහැ. පේනවා නේද? දැන් ඔය උඩරට පැත්තේ ගිහිල්ලා දිය පාරක් දිය ඇල්ලක් දකිනකොට ඔය වතුර හරි සීතල ඇති. මෙහි ඉඳන් වේවුලනවා. අර සීත ගඟුල දැකලා මෙහි ඉඳන් වේවුලනවා. අල්ලලා බලලා නෙවෙයි. මේ ඒ වගේ ගතිය නේද? නේද? අනේ ඔය මට්ටමෙන් එන්න පුළුවන් දැන්. ඔකට අදාළ අපේ සාකච්ඡාවක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ අහලා බලන්න කැමති අය. ගැඹුරු සාකච්ඡාවක්. ඔය වගේ එතකොට ඒ ධාතු හතර ආකාරකින් සඳහන් වෙනවා. හරි? එතකොට ඔය ධාතු ගැන අහලා දැනගත්තුටි. සුතමේ ඥානය නේද? ඔය ටික කියනකොට හරි ලස්සනට මේ එළියේ තියෙන ඒවා මැවිලා පේනවා. හතර වහා ධාතුයෙන් ඇදිලා තියෙන රූප. නේද? වැවක ලෝකෙට අයිති දැක්මකුත් තියෙනවා. ලෝකෝත්තර දැක්මකුත් තියෙනවා. ඒ ධාතු ගැන කතා කරන්නේ රූප. කියන්නේ සතර මහා ධාතුවයි ඕවයි උපාදායේ රූපයිනේ. රූප කියලා කියන්නේ. රූපය පිරිසිඳ දකින්න අපිට ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ භාවනාවක යෙදෙන. අර කිව්වේ ත්‍රිලක්ෂණ. එකක් තමයි අනිච්ච සංඥාව. නේද? ඒකට අපි ලෝකෙට ආйти අනිච්ච සංඥාව දන්නවා. මොකද්ද? වෙනස් වෙනවා. ඔව්. අර එළියේ තියෙන රූපයක් ඕක වෙනස් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන අනිච්ච සංඥාව නම් ඊට වඩා වෙනස්. ඔව් එළියේ තියෙන දේ වෙනස් වෙනවා කියන එක ලෝකෙට ආйти ප්‍රතිපදාවක්. ඒකට අපි කියනවා పూర్ව ප්‍රතිපදාව කියලා. නේ? ශරීරයක් තියනවා වෙනස් වෙලා යනවා. ඇහැ කන නාසය ව තියනවා. ඉතින් තිබුණට ඕක වෙනස් වෙනවා. අපිට ඉතින් සතර ඉරියව්වෙම පවතින ඇහැක් තියෙනවා. දැන් ඉඳගෙන ඉන්නකොටත් ඇහැ තියෙනවා. නිදාගත්තාම ඇහැ තියෙනවා. ඉඳ ගියාම තියෙනවද දන්නේ නැහැ. ඒ තිබිලා තියෙනවා නේද? නැත්නම් ඇහැ හැරෙනකොට තියෙන්නේ ඉතුරු වෙනවා. ඈ? ඇවිදිනකොට සක්මන් භාවනා කරනකොට ඇහැ තිබුණාද? සතර ඉරියව්වෙම පවතින ඇහැක් තියෙනවා. නේද? ওই තියෙන ඇහැ ඉතින් අපි බලනවා අනිත්‍යයි වෙනස් වෙනවා. ඔය ඇහැ කවද්ද හම්බ වුනේ? උපදිනකොට. කවද්ද නැති වෙන්නේ? මැරෙනකොට. ජීවිත කාලෙටම තියෙන ඇහැක් තියෙනවා. ඔව් ඉතින් බලන්න හදනවා ඕවේ තිබුණට ඕක වෙනස් වෙනවනේ. වෙනස් වෙනවා තමයි. දැන් කවුද වෙනස් වෙන්නේ නැහැ කිව්වේ? ශරීරේ බැලුවා වෙනස් වෙනවා නේද? පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්. තව ටිකක් වයසට යනකොට එහෙම නෙමෙයි. කොයි වෙලාවෙද වෙනස් වෙලා තියෙන්නේ? හැම මොහොතේම. ක්ෂණයක් ක්ෂණයක් පාසා මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. හැබැයි ඕක දැක්කට නිවන් දකින්න නම් බෑ. ඉස්සරත් ඕක බලලා තියෙනවා. ඔව් ඒ කාලේ තිබුණ ඒවා මේකට බුදුදහමට එකතු වෙලා තියෙනවා, එකතු කරලා තියෙනවා. එහෙම බලන්නත් ඕන, ඒකෙත් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද ඒ බැලීමෙන් අපේ නීවරණ යටපත් කරන්න පුළුවන්. ලොකු තරහක් තිබුණා නම් ඕක අඩු කරලා දෙන්න පුළුවන් නේද? තරහකාරය අනිත්‍ය අනිත්‍යයි කියලා බැලුවහම තරහ පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් නේද? අර මං කියනවනේ වතුරට වෙන බල්ලා දැන් බුරන්නේ තරහාරන්ද නැද්ද? තරහාරන්. කවුරු එක්කද? වතුරේ ඉන්න බල්ලා එක්ක. ඒ බල්ලෙක් වතුරට එවිලා බුරන්නේ. වතුරේ ඉන්න බල්ලා එක්ක තරහාරන් නේද? දැන් අපි ටිකක් මොලේ තියෙන බල්ලෙක් නම් අපිට පොඩ්ඩක් ඌට භාවනාව උගන්වන්න පුළුවන්. අපි කරන භාවනාව. ඔය බල්ලා හිටියට ඕක වෙනස් වෙනවා. අනිත්‍ය අනිත්‍ය බලන්න. ඒ අනිත්‍ය බැලුවොත් ඔය බල්ලා වෙනස් වෙනවා වෙනස් වෙනවා. මොකටද මං තරහ ගන්නේ කියලා තරහ අඩු කරගන්න පුළුවන්. බැරි කමක් නැහැ නේද? ඇලීමක් තිබුණා නම් ඇලීම අඩු කරගන්න පුළුවන් නේද? ඇලීම් ගැටීම් අඩු වෙනවා අනිත්‍ය බලනකොට, ඒ වෙනස් වෙනවා කියලා බලනකොට. ඒ මුලාව දුරු වෙයිද? නෑ. අන්න ඕක තමයි තේරුම් ගන්න. ඒකට තියෙන දෙයක් වෙනස් වෙනවා කියලා බැලුවට අපි දැන් තියනවා කිව්වේ කොහොමද කියන එක බැලුවේ නෑ නේද? වතුරේ බල්ලෙක් පිහිටියේ කොහොමද කියන එක හෙව්වේ නෑනේ. ඉන්න බල්ලා වෙනස් වෙනවා. නැත්තම් බලන්න පුළුවන් ওই ඉන්න බල්ලා මොනවයින්ද හැදිලා තියෙන්නේ? කෙස්ලොම් නියදත් ඕවයින් හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කෙස්ලොම් නියදතුත් හැදිලා තියෙන්නේ සතර මහා ධාතු නේද? ධාතු මනසිකාරෙත් වැඩත හැකි නේද? දැන් මොනවද ඕවයින් අඩු වෙන්නේ? ඇලීම් ගැටීම්, මෝහය, අවිද්‍යාව දුරු වෙයිද? තේරෙනවද මේ විදිහට බලලා නම් නිවන් දකින්න බෑයි කියලා. මේ ශරීරේ තියෙන ධාතු කලාප ගොඩක්, රූප කලාප ගොඩක්, සතර මහා ධාතු ඕක වෙනස් වෙනවා. ඕකේ ත්‍රිලක්ෂණේ බලලා නම් බලනවා තමයි. ඒ ත්‍රිලක්ෂණේ බැලුවට ඇත්ත අවබෝධ වෙයිද කියන එක නම් එනම හොයන්න ඕන. ඒකට තමයි දහමක් අහලා නුවණින් හොයන්න කියන්නේ. හ්ම්. කරන්නම් වාලේ කරගෙන ගියාට හරියන්නේ නැහැ. නේද? ඒක දහමක් අහන්න ලැබිලා තියෙනවා, නුවණ තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ නුවණින් විමසන්න මේ දහම. නේද? දහමට විනයට ගලපලා බලන්න ඔය හිතාගෙන ඉන්න එක හරිද කියලා. නේද? අපි හිතන් ඉන්න ත්‍රිලක්ෂණේ වැඩුවාම ඉතින් හරි මේ නිවන් අවබෝධ වෙයි. අවබෝධ වෙනවා නම් දැන් අවබෝධ වෙන්න කලුත් ඇති ඔය වඩපු විදිහට. මොකද හිතන්නේ? තාම වැඩුවා මදි කියලා තමයි හිතන්නේ නේද? තව ටිකක් ඕම කර කර ඉන්න ඕන. ඒකට තමයි අපි ඊට වඩා මේක නුවණින් විමසන්න ඕන. සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. දහමක් අහලා නුවණින් දකින්න. අහගත්තු දේ හරිද කියලා Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. නේද? එහෙම කෙනාට තමයි මාර්ගයක් වඩන්න පුළුවන්. දැන් ප්‍රශ්න තියෙනවද මුළු? එනතනම් අහනවා ඕක ගහලා.
සර්, එතකොට වෙනස් වෙන දේවල් අපි කොච්චර බලාගෙන ඉන්නත් අපිට මේ ප්‍රශ්න අනුමානෙන් හිතනවා නම් අපි දකින්න බෑනේ.
ඔව් දැක්කම ගියමු. අයියෝ විද්‍යාඥයෝ දකින්නවනේ. අර මේ උපකරණ හොයාගෙන නේද? කියනවනේ වෙනස් වෙනවා කියලා. දැන් නිව්ටන් එහෙම කියලා තියෙනවා. මේ දෙපාරක් එක සැරේ දකින්න බෑ. ඔව්. ඒ තරම් වේගයකින් වෙනස් වීමක් මේ කියන්නේ. නීල් බෝ. නිව්ටන් නෙමෙයි නීල් බෝ කියලා තියෙනවා ඒක. අර පරමාණුයේ ආකෘතිය හොයාගත්තේ. බාහිරෙන් ඒක තමයි. වෙනස් වීම දැක්කා කියලා ලෝකෙන් එතර වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? වෙනස් වෙන බව දැනගන්නේ කවුද? මම. මං අලුතෙන් දෙයක් හොයාගත්තා කියලා කියන්න නම් පුළුවන්. සක්කාය දිට්ඨිය. එතකොට අපි අඩු ගානේ සක්කාය දිට්ඨියවත් කැඩෙන මාර්ගයකට වැටෙන්න ඕන නේද? ලියේ තියෙන දෙයක් වෙනස් වුණා කියලා ඕක කැඩෙන්නේ නැහැ. වතුරට එබෙන බල්ලා අර බල්ලා කොච්චර වෙනස් වෙනවා කිව්වා. ඈ? ඒ සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ කිව්වා. කොච්චර දැක්කත්. සෝවාන් වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. පල්ලෙක් හින්ද බෑ කියලා කියයි. අපි යෝග කළොත් අපිතර පේන දේ තියනවා කියලා හිතාගෙන නේද? ඒ තියෙන දේ කඩලා බිඳලා බැලුවොත් ආ ඕක වෙනස් වෙනවා කියලා බැලුවොත් මොනවා හරි අවබෝධ වෙයි. සක්කාය දිට්ඨිය කැඩෙයිද? ඒක තමයි නුවණින් හොයන්න. අඩුම ගානේ අපි සක්කාය දිට්ඨිය කැඩෙන මාර්ගයකටවත් වැටෙන්න ඕනේ නේද? නැත්තම් දහමක් අහලා ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනෙ ගත්තේ නැහැ. එහෙමනම් අපිට දැන් හොයන්න තියෙනවා, හොයන්න උදව් වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ස්කන්ධ විදිහට බලන්න, ආයතන විදිහට බලන්න, ධාතු විදිහට බලන්න. මේ ස්කන්ධ ආයතන ධාතු. ඒක ඔයා බලන්නත් පුළුවන්, මේවා තියෙන දේවල් විදිහට බලන්නත් පුළුවන්. එළියේ තියෙන දේවල් විදිහට මොනවායින් හරි හැදිලා තියෙන දේවල් විදිහට බලන්නත් පුළුවන්. ඒ බැලීම ලෝකෙට අයිති. දැන් මේක තමයි පූර්ව ප්‍රතිපදාව. ඊළඟට ආර්ය ප්‍රතිපදාව වෙන්නේ ඒවා කොහොමද හටගත්තේ? සමුදය මොකද්ද? නිරෝධය නැත්නම් අත්තංගමය මොකද්ද කියන එකත් බලන එක. ඒකට තමයි අනිච්ච සංඥාව වඩන්නේ බුදුදහමේ හැටියට. රූපය ගැන බලනවා නම් රූපේ අනිච්ච සංඥාව. රූපය කියන්නේ මෙන්න මේකයි, ඉති රූපං. ඒ රූපය හටගත්තේ මෙහෙමයි. ඉති රූපස්ස සමුදේව. ඒ රූපය නැති වෙන්නේ අත්තංගමය. මෙන්න මෙහෙමයි. මේ සමුදේ නැත්තම් මේක පිහිටන්නේ නැහැ. කියලන්න එහෙම නුවණක් එන විදිහට බැලුවොත් නම් අර බල්ලා ඕක කළත් අවබෝධ වෙන්න ඕන. බල්ලෙක් පිහිටියේ බල්ලා කියන්නේ මේක ඔය එළියේ ඉන්නවා කියලා හිතන එක. ඒක පිහිටියේ කොහොමද? සමුදේ මොකක්ද? මේ සමුදේ නොයතුණා නම් ඕක පිහිටන්න බෑ. කියලා බැලුවොත් මෝහය දුරු වෙයිද නැද්ද? දුරු වෙන්න. පටිච්ච සමුප්පන්න බවක් පේන. මේ හේතු ප්‍රත්‍යයන් නිසාමයි එහෙම විද්‍යමාන වෙන්නේ. හේතු ප්‍රත්‍යය දෙනකොට ඵලය තියෙනවා. නේද? අය බුදුහාමුදුරුවෝ පෙන්නුම් කරන දැන් ඔක අතීතේද කියලා අහන ප්‍රශ්නෙට අතීතය ගෙවිලා ඉවරයි. අනාගතේ පැමිණිලා නැහැ. එන අතීත ගැන බලලා වැඩකුත් නැහැ. අනාගතේ ගැන බලලා වැඩකුත් නැහැ. වර්තමානේ. මේ පච්චුප්පන් වර්තමානේ. ඒ මොහොතේදී විදර්ශනය කරන්න තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්නයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අතීතය ගෙවිලා ඉවරයි, අනාගතේ පැමිණිලා නැහැ. වර්තමානයේ ඒ ධර්මතාවයේ ඒ තැන විපස්සනේ විදර්ශනය කරන්න නුවණින් දකින්න. ඇත්ත ඇති හැටි දකින්න. පච්චුප්පන්නයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මග තමයි මාර්ගය විදිහට පෙන්වන්නේ. හැබැයි දර්ශනය කරන්න නුවණක් ඕන. අන්න බල්ලෙක් ඉන්නවා එහෙම කියා බැලුවට විදර්ශනය වෙන්නේ. ඔය බල්ලා කෙස්ලොම් නියදත් වලින් හැදිලා තියෙනවා කියලත් බලන්න පුළුවන්. ඔය බල්ලා සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා කියලත් බලන්න පුළුවන්. ඒ බල්ලාගේ සංඥාවෙන් මිදෙන්න කෙස්ලොම් නියදත් අල්ල ගන්නවා නේද? කොටස් ටික. ඒ කොටස් වලින් මිදෙන්න මොකක්ද අල්ලගන්නේ? සතර මහා ධාතු අල්ලගන්න. දැන් මොකටද අහුනේ? සතර මහා ධාතු. එළියේ සතර මහා ධාතුව ඉන්නවා. ඒක අද්දකින්න මේ පැත්තේ මම ඉන්නවා. එකකින් එකකට පැනලා විතරයි නේද? තව පැත්තකින් බලුවොත් අපි ඉන්නේ මොන භූමියේද? කාම භූමිය. කාම භූමියෙන් මිදෙන්න පුළුවන් රූප භූමියට යනකොට. නේද? ධ්‍යාන වඩලා යන්න පුළුවන්නේ. නේද? ධ්‍යාන වඩද්දි මොකද්ද කරන්නේ? අපි රූප භූමියට රූප භූමිය අරමුණු කරනවා. එතකොට මේ කාම භූමිය මිදෙනවා. හරි? රූපයෙන් මිදෙන්න ඊළඟට අරූපය අරමුණු කරනවා. රූපේ හිත තිබ්බහම රූපයෙන් මිදෙන්න පුළුවන්. රූපයට හිත යන්නේ නැති මට්ටමට හිත සමාධිය දියුණු වෙනකොට අරූපේ හිත තියලා රූපයෙන් මිදෙනවා. තේරෙනවද? කාම භූමියෙන් මිදෙන්න රූප භූමියේ සිත තියෙනවා, රූප භූමියෙන් මිදෙන්න අරූප භූමියේ සිත තියෙන අරමුණු කරනවා. එතකොට ඒ අරමුණ බලවත් වෙනකොට, ඒ කියන්නේ අනිත් ඒවට දුවන්නේ නැති තරම් සමාධිය බලවත් නම් ඒ ධ්‍යාන වලට සමාදින්න පුළුවන්. අරූපෙන් මිදෙන්න මොකද්ද කරන්නේ? හිත තියන්න තැනක් නැහැ. කාමයෙන් මිදෙන්න රූපේ හිත තිබ්බා. කියන්නේ සතර මහා ධාතුවේ හිත තිබ්බහම කාමයෙන් මිදෙන්න පුළුවන්. ඔක්කොම හැදිලා දිනේ සතර මහා ධාතු වලින් කිව්වහම ඕක හරියට දකින්නකොට කාම භූමියට අහු වෙන්නේ නැහැ. ධාතුයේ හිත තියලා ඒතර රූප භූමියට යන්න පුළුවන්. හරි? රූපයෙන් මිදෙන්න අරූපයට හිත තිබ්බහම අය සතර මහා ධාතුත් නැහැ. ඈ එළියෙ මුකුත් නැහැ, සතර මහා ධාතුවත් නැහැ කියලා අන්න හිත විතරයි තියෙන්නේ. විඥාන. ඔව් හිස් දෙයක්. ආකාස සංඥායතන වෙන්න පුළුවන්. විඥානංච විඥානේ විතරයි තියෙන්නේ කියලා ඒක අරමුණු කරන්න පුළුවන්. හිස් දෙයක් කියලා මොකුත් නැහැ කියලා අරමුණු කරලා ආකින්ච සංඥායතනෙට යන්න පුළුවන්. පුළුවන් යන්න. තියෙනවා දැන්. හිස් බව අරමුණු කරා ආකින්ච. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ ගතියට ගිහම නේව සංඥා නා සංඥා. ඕකේ තමයි ගිහිල්ලා අන්තිමට ඉන්නේ. හිත තියන්න පුළුවන් ඔච්චර. අරකෙන් මී දෙන්න හිත තියන්න තැනක් දැන් නැහැ. ඔව් ඔව් ඒක හැමෝටම බෑ. ඉතින් ඒක ලොකු උත්සාහයක් කරලා නේද? හිත එකඟ කරගෙන සමාධිය මේ බොහොම අමාරුවෙන් කරන්න ඕන දේවල්. ඒ වයින් පුළුවන් කෙලෙස් යටපත් කරන්න, කාමයේ යටපත් කරන්න. පංචකාමයේ යටපත් කරන්න පුළුවන්. ඒ වයි ඉන්න තාක්කල් කෙලෙස් මතුවෙන්නේ නැහැ. බොහොම උසස්. උසස් උනාට ආයේ එනවා මේකට. ඒ ගතිය නැති කරලා නැහැ. අවිද්‍යාව නැති වෙලත් නැහැ, අනුසය නැති වෙලත් නැහැ. ඇංගිලා තියෙන නේද කෙලස් මට්ටම. එතකොට ඕ කොච්චර යටපත් කරගෙන හිටියත් ආයේ සතර අපායට යන ගතිය නැති වෙලා නැහැ. මේ 31 තලේ ආයේ ආයි උපදින එක සංසාරේ යන ගතිය නැති වෙලා නැහැ. ඔව් ජරා මරණ ව්‍යාධි ඔයින් මිදිලා නැහැ. අනුසය කියන්නේ දැන් තරහ තියනවද? නැහැ. මේ වෙලාවේ තරහ නැහැ නේද? දැන් හෙව්වොත් හොයාගන්න පුළුවන් වෙයිද අනුසයක්වත්? බෑ. මේ වෙලාවේ බෑ. හැබැයි තමන්ට තරහ යන ගතිය සම්පූර්ණයෙන් නැති වෙලාද? කොහෙන්ද එන්නේ? අනුසය. අනුසය කියන්නේ ඔන්න ඔකට. මතුවෙන්න තියෙන හැකියාව නැති වෙලා නැහැ. අනුසය. මේ මොහොතේ හෙව්වොත් හොයාගන්නත් බෑ. හරි? හැබැයි අට ගන්න තියෙන හැකියාව දුරු වෙලා නැහැ. ඒකයි කියන්නේ තාම අවිද්‍යාවේ ඉන්නේ කියලා. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වුණ දවසකට තමයි රහතන් වහන්සේට විතරයි කියන්න පුළුවන් ඒවා තවත් කළ යුතු දෙයක් නැහැ. නැවත උපදින්නේ නැහැ කියන එක. ඔව් කතං කරණී. කොහේ හිටියත් ඕක ඔහොමම තමයි. ඒ ටිකේ යටපත් වෙලා මෙහෙමයි මාර්ගඵල ලැබලා නම් කතාව වෙනස්. අනාගාමී කෙනෙක් නම් ආයේ ඉන්නේ නැහැ. අනාගාමී කියන්නේම ආයේ ඉන්නේ නැහැ කියන එක. ආගාමී අනාගාමී. ආගාමී කියන්නේ ආයේ එනවා. අනාගාමී කියන්නේ ආයේ ඉන්නේ නැහැ. හරි. එතකොට අපි යටපත් කරගත්තට හරියන්නේ නැහැ. අනුසය තිබුණොත් ආයේ එනවා. සතර අපායටත් යන්න පුළුවන්. ඔව්. ඔව් ඔව් ඒ උපමාව කිව්වට මේ මේක අර ඒ වෙලාවේ හෙව්වට හොයා ගන්නත් බෑ. හරි. හැබැයි මතු වෙන ගතිය නැති වෙලා නැහැ. ස්කන්ධ ධාතු ආයතන වැලීම පූර්ව ප්‍රතිපදාවෙත් තියෙනවා ආර්ය ප්‍රතිපදාවෙත් තියෙනවා. තමන්ගේ ප්‍රඥාව කොච්චර වැඩිලාද සම්මාදිට්ඨිය කොච්චර තියෙනවද කියන කණුවයි ඒකේ වෙනස. දහමක් අහලා තේරුම් අරන් නම් ඒක ආර්ය ප්‍රතිපදාව වෙනවා. අවෝ හරි ලේසි වැඩේ. ඔච්චර ගොඩක් ඕනේ නැහැ. හරියට සම්මාදිට්ඨිය තිබුණොත් එකක් බැලුවාම ඇති. අනිත්‍ය බැලුවාම ඇති. හැබැයි සම්මාදිට්ඨිය ඇතුව එළියේ තියෙන දේ වෙනස් වෙනවා කියන එක නෙවෙයි. ඒකට අපි කියන්නේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේම කියන්නේ විපරිණාම වෙනවා කියලා.
නේද? වෙනස් වෙනවා කියන එකට විපරිණාම. ඒතර විපරිණාම දුක්ඛ කියලා එකක් තියෙනවා. වෙනස් වීම නිසා ඇති වෙන දුකක් තියෙනවා. ඒක වැරදි නෙමෙයි. එහෙම දෙයක්ත් තියෙනවා. ඒකයි ඒක බැලුවහම යටපත් කරගන්න පුළුවන් කෙලස් තියෙනවා. හ්ම්. ඔව්. වෙයි තාම උපාදානේම නැති කරන්නේ. වෙයි ඒවා නැති වෙන්න ඕන නේද? උපාදානේ නැති වෙන්න ඕනනේ නේද? තිබුණොත් දුක නැති වෙලා නැහැ නේ? නැති කරන්න මාර්ගයක් දේශනා කරලා තියෙනවා. ඒක තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. පැහැයි කියලා නැහැ. පුළුවන්. පුළුවන් වෙන්නේ මාර්ගයේ වඩන කෙනාට. මාර්ගයේ වඩන්න පුළුවන් දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට. සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනාට. සිතුවිලි හටගන්න එක නම් නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. දුක හටගන්න එක නවත්තන්න පුළුවන්. පුළුවන්ද? ඒ ඉතින් මගෙන් අහලා හරියන්නේ නැහැ. තමන් කරලා බලන්න ඕනේ. දැන් ඒවා තේරුම් ගන්න තමයි අපි ඉන්න මුලාවන් ටික අඳුර ගන්න ඕනේ. එතකොට ධාතුන් වල දකින්න පුළුවන් අවස්ථා හතරක් තමයි ඔය කිව්වේ. හරි. ඔය හතරම එළියේ තියෙන ලෝකෙට අහු වෙලා දකින්නත් පුළුවන්. නේ? බාහිර දේවල් වලින් ඕක දකින්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතෙන් හදලා දෙන ඒවායින් ওই ටික දකින්නත් පුළුවන්. නේ? සසම්බාර කියනකොට එළියේ තියෙන දෙයක්මනේ. මේවා ගිහින් පිහිටන්න තැනක් නේ කියන්නේ. ඒ විදිහට ධාතුන් තියනවා කියලා හිතන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර ලක්ෂණ ධාතු පැත්තෙන් ගත්තාම මේවා මේ හිතෙන් හදලා පෙන්නන ඒවානේ අපි ඔය එළියේ තියන්නේ. එහෙම දකින්නත් පුළුවන්. දැනට හිතන් ඉන්න අරකට වඩා මේක හරි කියලා නේ. එළියේ මොකුත් නැහැ. හිතෙන් හදන එක තමයි එළියේ තියෙන්නේ. එහෙම නේද දැන් හිතාගෙන ඉන්නේ? හ? එළියේ මොකුත් නැහැ, හිතේ හදන එක තමයි එළියෙන් තියන්නේ. හරිද? එළියේ මොකුත් නැහැ කියන එක හරිද? ඒක වැරදි. වැරදි කියන්නේ ඇයි? එළියේ දෙයක් තියෙනවද? එළියේ දෙයක් තියෙනවා කියන එක හරිද? තියෙනවා කියන සසම්බාර ධාතු වලින් හිතලා. ඒවා තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එළියේ තියෙන හින්දාද දැනගත්තේ නැත්නම් ආයතන එක පැත්තකින් තේරුම් ගන්න බාහිර දෙයක් තියනවා කිව්වත් නැහැ කිව්වත් කියනකොට නම් මතක් වෙනවා. සාස්සතයි උච්චේදයි කියලා නම් දෙකකුත් තියෙනවා. දැන් කිව්වේ එහෙනම් නෑ කිව්වත් වැරදි තියෙන හින්දා කිව්වා. ඊළඟට තියෙනවා කිව්වා. ඒකත් ඔව් අය එහෙට මෙහෙට පනිනවා. ඕක තමයි අපට වෙලා තියෙන්නේ. එකකින් බේරෙන්න අනිකට පනිනවා. බුදුහාමුදුර අර කච්චායන හාමුදුරන්ට කියන කච්චායන මේ සත්‍යය හට ගන්න හැටි දකින හින්දා තියනවා කියන මතයට යන දෘෂ්ටියට යන. නිරුද්ධ වෙනවා දැකලා නැහැ කියන මතයකට යනවා. දෘෂ්ටියකට යනවා. සාස්වතයි උච්ඡේද. තථාගතයෝ ඔය දෙකට මොන උපැමින පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. පටිච්ච සමුප්පාදය. තේරෙනවද? පටිච්ච සමුප්පාදය දැක්කනම් ඔය එකකටවත් වැටෙන්නේ නැහැ. ඒක දැකලා නැති හින්දා තමයි එහාට මෙහාට පැන පැන ඉන්නේ. එක්ක තියනවා කියයි තියනවා කියන එකෙන් මිදෙන්න නැහැ කියයි නේද? දැන් මම මුලින්ම කිව්වා නේද මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ
ආයතන හය
නේද? එක ආයතනයකටවත් පුළුවන්ද එළියේ තියෙන්නේ මොකද්ද කියලා කියන්න? ඇහැට පුළුවන්ද එළියේ තියෙන්නේ මේකමයි කියලා කියන්න? ඒ කියන්න ගිහින් තමයි අර බල්ලා වතුරට එබිලා බුරන්නේ. නැත්තම් මිරිඟුව දැකලා වතුර තියෙනවා කියලා වතුර පස්සේ ඉලවන්නේ ඇහෙන් දැකලා? ඇහෙන් දැකලා රැවටිලා නේද? දැකපු දේ තියෙනවා කියන මුලාවට ගිහින් නේද? ඒ කියන්නේ බාහිර තියෙන දේම තමයි මේ දැනගත්තේ කියන මුලාවට ගිහින් නේද? එතකොට අපි ඇහෙන් බලලා මොනව හරි එළියේ තියෙනවමයි කිව්වොත් ඔය තියෙන දෙයමයි දැනගත්තේ කිව්වොත් ඒක මුලාවක්. මොකද දැන් අපි දන්න විද්‍යාවෙනුත් ඕක තේරුම් ගන්න පුළුවන් බුදුදහමට නොගිය. ඇයි? ඇහැට පුළුවන් මොකද්ද? වර්ණ ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි නේද? මේ ඇහි කාචයක් තියෙන්නේ ඕකෙන් හැදෙන්නේ. ප්‍රතිබිම්බයක් දෘෂ්ටිතානේ ප්‍රතිබිම්බයක් හැදෙනවා නේද? වර්ණ සටහනක් වැටෙනවා. දැන් හිත දකින්නේ එළියේ තියෙන රූපෙද ඔය හදන වර්ණ ප්‍රතිබිම්බෙද? මේ දෘෂ්ටිතානේ වැටෙන වර්ණ ප්‍රතිබිම්බෙමයි හිතට දකින්න පුළුවන්, දැනගන්න පුළුවන්. නේද? එතකොට ඒක සතර මහා ධාතුද?
නෑ.
ඒක ප්‍රතිබිම්බ මාත්‍රයක් විතරයි. එළියේ තියෙන රූපේ නම් සතර මහා ධාතු කියන්න පුළුවන්. මේක නිකන් වර්ණ ඡායාවක් විතරයි නේද? කණ්ණාඩිය ඇතුලේ ප්‍රතිබිම්බේ වගේ. කණ්ණාඩිය ඇතුලේ ප්‍රතිබිම්බේ අපිට අල්ලන්න පුළුවන්ද? බෑ. ඒකේ ශබ්දයක් අහන්න පුළුවන්ද?
බෑ.
රසක් බලන්න පුළුවන්ද? බෑ. කරන්න පුළුවන් එකම දේ මොකද්ද? මොකද කරන්නේ? කොහොමද තියෙන බව දැනගත්තේ ප්‍රතිබිම්බේ? දැකීම. ඉතින් කරන්න පුළුවන් එකම දේ දකින්න එක. දකින්න පුළුවන්. නේද? දැකීමට අමතරව රූපයකට අදාළයි කියන වෙන එකම ලක්ෂණයක්වත් අහුවෙන්නේ නැහැ. ඇහෙන් දැකලා දැනගන්න බෑ. දැන් රූප 28ක් තියනවා නම් තියනවද? අහලා තියෙනවා නේ? 820 රූප කියලා. 820 බුදු වරු. අභිධර්මයේ දන්නා රූප කීයක් තියෙනවා? 28. 28ද 24ද? 28. හොඳටම 24යි නේ. එතකොට ඕකෙන් එකක් නේද වර්ණ රූපේ? ඔව්. උපාදාය රූප වලින් එකක් නේ. දැන් ඇහැට අහුවෙන්නේ වර්ණ නේද? අපි ඇහැ පාවිච්චි කරලා නම් දැනගත්තේ වර්ණ රූපයට අමතරව ඔය 28න් ඉතුරු 27න් එකක්වත් අහුවෙනවද?
නෑ.
එහෙනම් ඇහැට පුළුවන් වර්ණ රූපය දැනගන්න විතරම. ඉතුරු 27ම ඇහැට අහුවෙන්නේ නෑ. පටවිය අහුවෙනවද?
නෑ.
නෑ. ආපෝ අහුවෙනවද?
නෑ.
තේජෝ අහුවෙනවද? රස්නේ කියලා අහුවෙනවද ඇහැට? දැන් ගින්දරක් පේනවා. ඇහැට අහුවෙනවද රස්නේ
කියලා?
නෑ. ඇහැට හැකියාව තියෙන්නේ
වර්ණය
දැන ගැනීම විතරයි. දැකීමේ මට්ටම විතරයි. ඉතුරු රූප 27ම අහුවෙන්නේ නෑ. ඒව කොහටද අහුවෙලා තියෙන්නේ? හිතෙන් නේද දැනගෙන තින්නේ. ඔබ ගැන හිතලා නේද අනිත් කරුණු ටික කියන්නේ. ඇහැට වර්ණ වර්ණ ධාතුව විතරයි ඇහැට අහුවේ. නේද? නේද? ඒකට ඒ 28 දන්නේ නැති වුණත් දැන් විද්‍යාවෙන් කිව්වොත් ප්‍රතිබිම්බයක් හදලා දීලා. ওই ප්‍රතිබිම්බේ නේද හිතට දැනගන්න පුළුවන්. දැන් ওই ප්‍රතිබිම්බේ දිහා බලලා එළියේ තියෙන්නේ මේකයි කිව්වොත් හරිද? වැරදි. එළියේ මුකුත් තියනවා කිව්වත් ඒක මතයක් නේද? ඇයි දැකලා තියෙන්නේ ප්‍රතිබිම්බේ. ඕක දිහා බලලා එළියේ තියෙන දෙයක් ගැන කියනවා. ඕක මතයක් නේද? ඒ මතයක් කියන එකට තමයි දෘෂ්ටියක් කියන්නේ. මොකද ඇත්ත ඇති හැටි නෙමෙයි. හිතන දෙයක් මේ කියලා තියෙන්නේ. නේද? ඕක දැකලා එළිය දෙයක් නැහැ කිව්වොත් ඒකත් දෘෂ්ටියක්. මොකද තියනවද නැද්ද කියන එක මෙතන අහුවෙන්නේ නැහැ. බාහිරයට ගිහින් නැහැ. තේරෙනවද? ඇහැට පුළුවන් ඇහි කෘත්‍ය අපි අඳුර ගන්න ඕනේ. ඇහැට පුළුවන් වර්ණ ස්වභාවයක් පෙන්වන්න විතරයි. වර්ණ ස්වභාවය දැකලා වෙනින් දේවල් ගැන කතා කරනවා නම් තියනවා හරි නැහැ කියලා හරි මොනවා හරි කියනවා නම් ඒක මතයක් දෘෂ්ටියක් මිසක් ඇත්ත ඇති හැටි වෙන්න බෑ. එහෙනම් තේරෙනවද ඇහෙන් දෙයක් දැකලා එළියේ පවතින ස්වභාවයක් ගැන කියනවා කියන එක දෘෂ්ටියක් කියන්න බෑ නේද? අපි තත්වයක නෑ එළිය ගැන කතා කරන්නේ. එහෙනම් සතර මහා ධාතුව තියනවා කිව්වත් එළියේ දෘෂ්ටියක්ද නැද්ද?
දෘෂ්ටියක්.
සතර මහා ධාතුව නෑ කිව්වොත්
ඒකත්
දෘෂ්ටිය. නේ? ඇත්ත මොකද්ද? ඇත්ත හොයාගන්න. ඇත්ත හොයාගන්න නම් ආයතන විදිහට බලන්න කියනවා බුදුරජාණන් වහන්සේ. එන්න මාර්ගය පෙන්වනවා.
ආයතනයක් හටගත්තා.
ඔව්. ඇහි කෘත්‍ය අඳුර ගන්න. එතකොට අර දෘෂ්ටි වලට වැටෙන්නේ නැහැ. ඇහි කෘත්‍ය වර්ණ ස්වභාවයක් පෙන්වන්නේ
නැහැ.
අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් දැක්කා වගේ ඔච්චරයි. ওই ප්‍රතිබිම්බය අල්ලන්න පුළුවන්ද රස බලන්න පුළුවන්ද මොන වගේද රසනේද සීතලද කියන්න පුළුවන්ද? එතකොට ඇහි කෘත්‍ය අඳුරගත්තොත් දිත්තේ දිත්ත මත්තන් කියන්නේ මොකද්ද කියලා තේරෙයි. එදාට ඔවා තියනවා කියන්න යන්නෙත් නෑ කියන්න යන්නෙත් නෑ. ওই දෙකම දෘෂ්ටි. එහෙන් දැකලා විතරක් නම් කියන්නේ. කියනවා නම් අපිට කියන්න වෙන ඕක නම් දැනගත්තේ වෙන ආයතනික. එහෙන් පුළුවන් වර්ණයක් ගැන කතා කරන්න විතරයි. අර වතුරේ ඡායාවක් ගැන කතා කරන්න විතරයි. ඔව්. ඔව් ටෙලිවිෂන් එකේ තෝවා බලලා තමයි අර දෘෂ්ටි ටිකට ගිහිල්ලා තමයි ඔබ රස
විඳින්නේ.
එහෙන් දැකලා තියෙන්නේ වර්ණේ විතරයි. හරි. තෝවා තේරුම් ගන්න තමයි මේ ධර්මයේ තියෙන්නේ. තජ්ජෝ සමන්නාහරෝ එහෙම බලන්න ඕන ඕවත් එක්ක මේ ආයතන පිරිසිඳ දකින්න. ඒක පොඩක් විස්තර කරපුවම තමයි පොතේ තියෙන්නේ මෙතනම ගියපුවා. එතන තියෙන්නේ ඒ දකින්නේ මෙතනින්ම පැන නගින ස්වභාවයක්. තජ්ජෝ කියන්නේ. කොහෙන්වත් ආවත් නෙමෙයි එළියේ තිබුණත් නෙමෙයි ඈ. දැන් මං කිව්වේ අර සද්දේ. මගේ සද්දේ නැහැ එළිය නැති හින්දා. දැන් ඔය සද්දේ කොහෙන්ද ආවේ? එතනින්ම පැන නැග්ගා මිසක් ඒ හේතු යෙදෙන හින්දා පටිච්ච සමුප්පන්න. ඔව් හේතු ප්‍රත්‍යයන් යෙදුන හින්දා ඒක විද්‍යමාන වුණා. ඒ දැන් කොහෙද ගියේ සද්දේ? කොහෙවත් ගියාද? කොහේ හරි ගියා කිව්වොත් දෘෂ්ටියක් නෙමෙයි. අර පටිච්ච සමුප්පන්න බව දැක්කේ නැති කෙනා අහන්න පුළුවන් ඕ සද්දේ දැන් කොහාට හරි ගියා. නේද? ඒක ඔප්පු කරන්නත් ඉතින් අද ඉන්ස්ට්‍රුමන්ට්ස් හදනවා. ඔක රෙකෝඩ් කරලා අමේ තියෙන කියලා දාලා පෙන්නත ඒක. දැන් අර සද්දෙම දෙයි. ආයේ වගේ එකක් උපදින්න හේතු සකස් කරනවා. ඒකට පහන් දැල්ල වගේ තමයි. ඒ පටිච්ච සමුප්පන්න භව මේ පටිච්ච සමුප්පාදි දකින්න කියන්නේ ඕකයි. ඒකට ඇත්ත නැත මොකුත් කතාවලට වැටෙන්නේ නැහැ. ධර්මයේ දකින්න.
ධර්මයේ දකින්නම පරිසෝපාරේ දකින්න කියන්නේ
නේද? ඔව්. ඒකම තමයි. මොනව කරන්නද අපි ධර්මයේ දකින්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ. අරක තියනවාද? එළිය සතර මහා ධාතුව තියනව නේද? මොනව හරි තියෙන්න ඕන නේද? අපි එළියෙන් හොයන්න යනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ බාහිරෙන් හොයලා නම් ඕක දකින්න බෑ. කොහෙන්ද හොයන්න කියන්නේ? මේ බඹයක් පමණ ශරීරයේ තුලින්මයි ලෝකය දකින්න ඕන. නේද? ලෝකයයි ලෝකේ හට ගැනීමයි ලෝක නිරෝධයයි නිරෝධ කරන මාර්ගය හතරම තියෙන්නේ මේ බඹයක් පමණ ශරීරයේ තුල. අපි ඉතින් අර එළියේ තියෙන ඒවායින් හොයන්න යනවා. කඩලා කඩලා රූප කලාප කියයි, සතර මහා ධාතු කියයි. ඔහොම කියන අය වැටෙන මත ටික තමයි අර කිව්වේ. හතර ආකාර සතර මහා ධාතු. ඉතින් කට්ටියක් කියනවා එළියේ තියෙන දේවල් ගැන කතා කරනවා. නේද? ඒකට කියනවා භෞතිකවාදී කියලා. එළියේ තියෙන දේවල් ගැන කතා කරනවා. ඒක වාදයක්. වාද කරන්නත් පුළුවන්. කෙනෙක් කියයි ওই ටික තියෙනවා, කෙනෙක් කියයි නැහැ කියලා. ওই දෙකම භෞතිකවාදී. බාහිරෙන් ලෝකේ හොයන්න යන කට්ටිය අහු වෙන තැන. නේද? බුදුහාමුදුරුව එපා කියපු එක. එපා කියන්නේ ඕකෙන් නම් කවදාවත් ඇත්ත දකින්න බැහැ කියපු එක. ඈ? තව කොටසක් යනවා. දැන් ඕගොල්ලෝ ඉන්න හැටි. හිතෙන් හදන එක තමයි එළියේ තියන්නේ. විඥානවාද. අරක භෞතිකවාදී දැන් ඔය තියනවා කියලා හැදුවෙත් හිතෙන්, නැහැ කියලා හැදුවෙත් හිතෙන්. හරි. දැන් මේ දෙකම කතා කරලා තියෙන්නේ එළිය ගැන නේද? හිතෙන් තමයි. එළිය දැන් අර ගින්දර දැකලා රස්නේ එළිය තියනවා කියලා හිතෙන් හැදුවා කියලා දන්නවා. ඒ වුණාට මේ කතා කරන්නේ ආයේ එළිය තියපු එකක් නේ. හිතෙන් හැදුවා කියලා දන්නවා. හිතෙන් හදපු රස්නේ එළියේ තියලා. තාම මොකකටද අහු වෙලා නේද? ඈ? ඔව්. එතකොට එළියේ රස්නේ තියනවා කිව්වත් හිතෙන් හදලා විඥානවාදී. එළියේ රස්නේ නැහැ කිව්වත් ඒත් විඥානවාදී. ඇයි මොකද මේ එළිය ගැන කතා කරන්නේ ආපහු? මෙහෙන් තමයි හදලා තියෙන්නේ. හැදුවට බාහිරය ගැන කතා කරලා. දැන් බාහිරය ගැන කතා කරන්න පුළුවන්ද මේ ආයතන හරහා? බෑ. දැන් අපි කරන්නේ මොකනේ? දැනගත්තේ ආයතන වලින්. කතා කරන්නේ එළිය ගැන. නොදන්න දෙයක් නේද? දකින්න බැරි දෙයක් ගැන නේද ඔය කතා කරන්නේ? ජීවත් වෙන්න ඕන ඉඳ තමයි ওই ටික කරන්නේ. සසරේ යන්න ওই ටික ඕන. ඒක හරි සියුම් තැනක්. මම මොකද ඉතින් කරපු ඔක්කොම දැන් නවත්තන්න වෙන්නේ. ඔයින්ට තමයි අපිට මේ දහම බොහොම පරිස්සමින් අරගෙන
මමත් පොඩ්ඩක් ඉන්නවා නේද
පොඩ්ඩක් නෙමෙයි මම ඉන්නවා හොඳටම ඉන්න එකේ ඉඳන් මේක ඇති උනේ ඇයි මේක ඇති උනේ ඇයි මේ බව දැනගත්තේ කොහොමද කියන එකයි අපි හොයන්නේ එළිය තියනවා කිව්වා නම් ඒ කිව්වේ ඇයි එළිය නැහැ කිව්වා නම් ඒ කිව්වේ ඇයි මොනවා හේතු වෙලාද මේ පැත්තෙන් දකින්න පටිච්ච සමුප්පන්න බව හරි පටිච්ච සමුප්පාදය දැකීම තුලින් තමයි ඇත්ත ඇති හැටි යථාභූත ඥානය ඇති කරගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා ඇහි යථාභූත ස්වභාවය දකින්න, ඇහැ පිරිසිඳ දකින්න. එහෙන් දැනගන්න රූපවල ඇත්ත ඇති හැටි දකින්න. යථාභූත ස්වභාවය. නේද? ඊළඟට ඒ නිසා හටගන්න විඥානයේ ඇත්ත ඇති හැටි දකින්න. ඔය හටගන්න එක නවත්තන්න යන්න එපා. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හිත ඇති වෙන එක නවත්තන එක ඒක කරන්න බෑ. නේද? එහෙනම් වහලා දාන්න පුළුවන් අන්ධ කරන්න පුළුවන් කනත් එහෙම කරත් හැකි ආයතන පහම ඕක කරයි හිත නවත්තන්න මොකද
කරන්නේ
නින්ද ගියත් හීන වෙයි නවත්තන්න බෑ ඕක නවත්තන්න විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ ආයතන පිරිසිඳ දකින ආයතන ඉක්මවා ආයතන ඉක්මවා යනකොට අර රැවටිලා මුලාවෙන් හදන ටික නැති වෙන ආයතන ඉක්මවා යනකොට නේද අපි ලෝකෙට අයිති ඒවනේ දැන් හදන්නේ ලෝකෙට අහු වෙන්නේම මුලාව පේනවනේ දැන් ආයතනයක මුලා වෙන්නේ අපි ලෝකෙ ගැන කතා කරන්නේ ඇහි මුලාවෙන් ලෝකෙ ගැන ඔය විදිහටම Tamanට බලත හැකි කණෙන් නාසයෙන් දිවෙන් මේ එක එකක් වෙනම ගත්තොත් එළිය ගැන දැනගන්න පුළුවන්ද බැයිද කිසිම ආයතනකින් බාහිරේ දැනගන්න බෑ අපි හරියට මේ බිත්තර කටුව ඇතුලේ ඉන්නේ බිත්තර කටුවෙන් එළිය දකින්න බෑ කටුවට ප්‍රොජෙක්ට් වෙන ටික විතරයි අපිට දකින්න පුළුවන් කටුව ඇතුළට ඒ ඇතුළට හදලා දෙන්නේ ආයතන ටික ওই ටික දැකලා තමයි අපි එළිය ගැන බොහොම ලස්සනට විස්තර
කරන්නේ
ඊට නැහැ කියලා කියන්නේ ඇයි දැන් එළිය ගැන මොනවා කතා කළත් ඕක මතයක් විතරයි. පිහිටන් නැහැ කිව්වත් ඒකත් මතයක්. පිහිටනවද නැද්ද කියලා දැනගන්න විදියක් නැහැ.
සති සම්පෙන්දරේ දිනු කරන්නේ නේද?
තාම ආයතන 6 ඇතුලේ ඉන්නේ. ආයතන 6න් පිට ගැන අපි කතා කරන්න දක්ෂ වුණාට ඕක ඔක්කොම දෘෂ්ටි.
සති සම්පෙන්දරේ දිනු කරන්නේ නේද?
ඔව් දැන් ඔය සම්පජාන්‍ය නුවණ තමයි ඔය දහමක් අහලා එන්නේ පටිච්ච සමුප්පාද. මෙහෙම පෙන්눔 කිරීමේ හැකියාවක් තියෙනවා. ඇහැට පුළුවන් වර්ණයක් පෙන්눔 කරන්න. කනට පුළුවන් ශබ්ද ගතියක් ඇහෙන බව පෙන්눔 කරන්න. ඇසීම විතරයි. ඊට අමතරව කිසිම දෙයක් නැහැ. ඇහැට පුළුවන් පෙනීමේ කියන සිද්ධිය විතරයි. ඇහැ මුල් වෙලා කන මුල් වෙලා ඇසීම කියන සිද්ධිය විතරයි නාසය මුල් වෙලා නම් ආග්‍රාණි දැනීම කියන එක දැනෙන්නේ මොනවද කියන්න ගියොත් මේ ආයතනෙන් එහාට ගිහින් ඔය නාසයේ කෘත්‍යයෙන් එහාට ගිහින් තේින්නේ මොනවද කියන්න ගියොත් ඇහි කෘත්‍යයෙන් එහාට ගිහින් තේරෙනවා ඇහෙන්නේ මොනවද කියන්න ගියොත් කනේ කෘත්‍යයෙන් එහාට ගිහින් දැනෙන්නේ මොනවද කිව්වොත් ඒ ආයතනෙන් එහාට ගිහිල්ලා ආයතනයේ හැකියාවෙන් එහාට ගිහිල්ලා සිතන එක ගැන ඉතින් කියන්න දෙයක් නැහැ නේ හිතට අරමුණු වෙන දෙයක් හිතනවා නෑ හිතට අරමුණු වෙන ඒවා කවදාවත් එළිය තියෙන්න පුළුවන්
නෑ
අපි ලෝකෙට අයිති දැක්මෙදි ඔක්කොම එළිය තියෙන දේවල් තමයි අපි දැනගෙන තියෙන්නේ ඒවා ගැන තර්ක කර කර විතර්ක කර කර ඉන්නවා. ඈ ඊළඟට ප්‍රපංච කරලා ඔව් ඒවයින් අපිව පාලනය කරනවා. චක්කුම් වික්ඛවේච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. තින්නම් සංගති පස්සෝ. පස්ස පච්චය වේදනා. කොම් පටිච්ච සම්උප්පන්න දේවල් ටිකක් මේ කියන්නේ. ඊළඟට තමයි යං වේදේති. ඔන්න පොඩ්ඩක් වෙනස් වෙනවා. යමක් විඳීද? යමක් විඳීද? යං වේදේති. දැන් නිකන් කවුද රිංගනවා ටිකෙන් ටික උතෙන්ට නේ? මෙතෙන්ට එනකන් නිකන් හේතුඵල විතරයි. පච්චයා පස්ස පච්චයා වේදනා කවුරුත් නැන්නේ. යං වේදේති කියනකොට යමක් විඳීද? ඔන්න පොඩ්ඩක් දැන් විඳින කෙනෙක්ව පොඩ්ඩක් රිංගෝලා තියෙනවා නේද? යමක් විඳීද? යං වේදේති තං සංජානාති. යමක් විඳීද? ඕක තමයි අඳුරගන්නේ. දැන් යමක් විඳීද කියනකොට විඳින දේ අර කලින් කියපු එකකටවත් අයිතිද? විඳින්නේ ඇහෙද? විඳින්නේ රූපෙද? විඳින්නේ විඥානේද? විඳින්නේ පස්සේද? නෑ, ඒ මොකවත් නෙමෙයි මේ. යමක් විඳීද කියනකොට අමුතුම ධර්මතාවය. අර එකකටවත් අයිති නෑ ඒක. පටිච්ච සමුප්පාද. නේද? යමක් විඳීද? එතනින්ම පැන නැංග අරවට එකක් අයිති නැති. දැන් සද්දේ කියන එක මේ අතට අයිතිද? නෑ. සද්දේ ආවට සද්දේ මේ හේතු එකකටවත් අයිති නෑ. ඒකට එතනින් පැන නැගුණු ධර්මතාවය. පටිච්ච සමුප්පාදය. හේතුඵල වුණාට ඵලය හේතු එකකටවත් අයිතිද? ඵලයෙන් හේතු ගැන කියන්න පුළුවන්ද? බෑ. අත්දකින්නේ ඵලය විතරයි. යමක් විඳීද යං වේදේති තං සංජානාති. ඒක තමයි අඳුරගන්නේ. ඒ සද්දේ අඳුරගත්තට අත අඳුරගෙන නැහැ. මේ හේතු යෙදුන හේතු අඳුරගෙන නැහැ. සද්දේ නම් අඳුරගන්නේ නේද? ඵලය. යං වේදේති තං සංජානාති. යමක් විඳීද ඒක අඳුරගන්නේ. ඒක කියනකොට ඇහත් නෙමෙයි, රූපෙත් නෙමෙයි, විඥානෙත් නෙමෙයි, පස්සයත් නෙමෙයි මේ. ඒ වනිසා හටගත්තු යම්කිසි පටිච්ච සමුප්පන්න ධර්මතාවය. එතන සත්වපුද්ගල භාවය යන්නේ අපි දැන් ටික ටික දානවා. දාන්නේ මේක අරකට අයිති කරනවා. පරණ දේවල් වලට අයිති කරනවා. දැන් ඔන්න අඳුර ගන්න ස්වභාවයක් තියෙනවා. අඳුර ගන්න ස්වභාවයේ එළිය එකකටවත් අයිතිද? නෑ. අපි තමයි මේ අඳුරගත්තේ අර රූපේ කියලා එළියට දාන. ඔය දැන් මෙහෙමයි. දැන් මේකයි ලෝකෙට අයිති. දැන් ඇත්ත ඇති හැටි දැක්කා කියන එකේ මෙහෙම කරුණක් තියෙනවා. දැන් යථාභූත ස්වභාවය ලෝකයා දකින විදිහ නෙවෙයි. හරිද? හැබැයි යථාභූත ස්වභාවයේ ආපු කෙනා මේක අඳුරගත්තු කෙනාට ඕනනම් ලෝකයා දකින විදිහ බලන්නත් පුළුවන්. දැන් වතුරට එබෙන බල්ලා රැවටෙනවනේ. අපි රැටෙන්නේ නැහනේ. එනට අපිට ඕන නම් බල්ලා දකින්න හැටි හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ රැවටුණා නෙමෙයි. අපි ඒ මට්ට දැන් ඔක අර පැත්තෙන් කිව්ව දැන් රූපාවචර භූමියේ ඉන්න කෙනාට ඕන නම් කාමාවචර භූමියේ කෙනා මෙහෙම හිතනවා කියලා ඕන නම් හිතා ගන්න පුළුවන් වෙයි. හැබැයි කාමාවචර එක්කෙනාට බෑ රූපාවචර එක්කෙනා කොහොමද කියලා දකින්න. ඊළඟට අරූපාවචර එක්කෙනාට රූපාවචර මට්ටම මේ විදිහයි කාමාවචර මට්ටම මේ විදිහයි කියලා ඕන නම් හිතා ගන්න පුළුවන්. හැබැයි පල්ලෙහා ඉන්න අයට අර මට්ටම දකින්න බෑ. අනුමාන ඥානයක් ධර්මය අහලා අනුමාන ඥානයක් ගන්නවා නම් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන්මයි. අපි ධර්මයේ ගැර මේ ශ්‍රද්ධාවෙන්මයි මෙහෙම අනුමාන ඥානයක් ගන්න. අපි කාම භූමියේ ඉඳන් අර ආර්ය භූමිය අපරියාපන්න භූමිය ගැන ඉතින් අනුමාන ඥානෙ ගන්නවා මිසක් අත්දැකලා නෙවෙයි කියන්නේ. අනුමාන ඥානෙ අපි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන්මයි මේ ඇත්තමයි කියලා තියෙන්නේ කියලා ශ්‍රද්ධාව. ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. ඒ අනුමාන ඥානයක් ගන්න පුළුවන්. ඒක තමයි අපිට උදව් වෙන්නේ එතෙන්ට යන්න. මෙහෙම තත්ත්වෙකුත් තියනවා කියලා ශ්‍රද්ධාවයි. නැත්තම් මේ ආයතන ගැන අපිට කවදාවත් දකින්න බෑ මේක. මේ ආයතන අපි රටනවා කියන එක රැවටීමේ ඉඳගෙන දකින්න බෑ.
තව තවත් මුලාවට
වැටෙනවා. අපි අර ලෝකේ ගැන හොයන්න ගිහින් මුලාවට වැටෙනවා. බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන්මයි ওই ආයතන දකින්න. ඒකත් මේ බඹයක් පමණ ශරීරය තුලින් හොයන්න. ඕක බුදු කෙනෙක් කියා නුදුන්නා නම් අපි ඇහුවේ නැත්තම් අපිට තනියෙන් හිතා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව මත ඉඳගෙන තමයි අපි මෙහෙම වෙන්න ඇති කියලා අනුමාන ඥානයක් අරගෙන ඒක ගන්න නම් මෙහෙමයි යන්න ඕන කියලා සත්‍ය ඥානය ඇති කරගන්න. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය. මේක දුකයි, මේක දුකට හේතුව සමුදය, මේක නිරෝධය, මේක මාර්ගය කියලා අනුමාන ඥානය. ඒකට කියනවා සත්‍ය ඥානය. චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණක් කියන්නේ ප්‍රත්‍යක්ෂ කරලා නෙවෙයි. ඒ නුවණ උදව් වෙනවා. අන්න දැන් ඒ සඳහා කරන්න ඕන දේවල් කරන්න. මේ අවබෝධය ගන්න නම් මොකද කරන්න ඕන? එතකොට අර දිබ්බ චක්කු දිබ්බ සෝත ඒව අර ලෝකෙට අයිති දේවල් ගැන ඕන්නම් බලලා කියන්න පුළුවන් ඒ නුවණ තියෙන කෙනාට. එහෙම කිව්වට එකෙන් කියන්නේ එයා මුලා වෙලා කියලා. මෙහෙමයි. ඔය නුවණ නැති කෙනාටත් ওই ඥාන ගන්න පුළුවන්. එයා එතකොට ඒව එහෙම්මමයි කියලා පිළි අරගෙන කතා කරන්නේ. ආර්ය දර්ශනයේදී එයා දන්නා මේ මේ මට්ටමින් බැලුවොත් එහෙමයි. ඔය ආයතන දැන් අපි ආයතනයක් උපද්දලමනේ ආයතනය කියලා වෙන්නේ දකින්නේ. අන්න ඒ ධර්මෙත් තේරුම් ගන්න ඕනේ. දැන් යමක් එළියේ තියෙන හින්දමද දකින්නේ නැත්නම් ආයතනේ මේ ආයතනේ ඉපදුනේ නැත්නම් දැනගන්න පුළුවන් ඇයි? ඇහැයි පැද්දුවේ නැත්නම් වර්ණයක් ගැට කිසිම දෙයක් හිතාගන්න බෑනේ. ඒතර මේ ආයතනේ උපද්දලමයි අපි දකින්නේ. අන්ධපුද්ගලයට බෑ.
තර්ක කරන එකටවත් බෑනේ. තර්ක කරන්න ඉන්නේ අවබෝධ කරගන්න.
අපි දැන් තේරුම් ගන්න ඕන ආයතනයක් උපද්දලමයි දැනගත්තා නම් දැනගන්න. කවුද ආයතනෙ උපද්දන්නේ? අපි වාදා ගන්න ආයතනකින් තමයි අපි බලන්නේ නේද? ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නන ආයතනෙ උපද්දන්නේ තවිද්‍යාවෙන්. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර ඔහොම හේතු වෙන්න.
ආයතනයක් උපද්දන්නේ අපේ කාමච්ඡන්දය තියෙන නිසාමයි
නේද? ගොඩක් හේතු තියෙනවා. අනිවාර්යෙන් අවිද්‍යාව තියෙනවා. රූපය නිසා ආයතනෙ උපදිනවද ආයතනෙ නිසා රූපය උපදිනවද කියන එක බලන්න. දැන් අපි ඔව් පටිච්ච සමුප්පන්න කියන එක තේරුම් ගත්තොත් ඔය ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ. දැන් අපි ආයතනෙ උපදින්න කලින් රූපෙත් තියෙන්න ඕන, ඇහත් තියෙන්න ඕන. විඥානේ විඥාන. තජ්ජෝ සමන්නාහාරෝ. ඔව්. ඔව් දැන් වචන වලින් කියන කොටයි අදහසෙයි වෙනසක් තියෙන්න පුළුවන්. වචන වලින් හරි ස්කන්ධ ක්‍රියාත්මක වෙනවා, ආයතන ක්‍රියාත්මක වෙනවා, ධාතු ක්‍රියාත්මක වෙනවා. බෝවේ සිද්ධිය නුවණින් දැකීමේදී අපි අර හිතාගෙන ඉන්නේ ඒවා නෙවෙයි. ස්කන්ධ වෙන වෙනම තියෙනවා, ආයතන වෙන වෙනම තියෙනවා, ධාතු වෙන වෙනම. එහෙම කතාවක් නෙවෙයි. මේක පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒ මොහොතේ හේතු යෙදුන හින්දා එතනින් පැන නගින එහෙම ස්වභාවයක්. හරි. ප්‍රෝක දැක්කොත් ඕවා තියනවා කියන කියන්නත් බෑ, නෑ කියලා කියන්නත් බෑ. ඒකයි ඒ දෙකම දෘෂ්ටි කියන්නේ. පටිච්ච සමුප්පන්නයි. මෙච්චරයි කියන්න පුළුවන්. හරි. මේ හේතු යෙදෙනවා නම් එහෙම ඒක පැන නගින මෙච්චරයි. ඒක කොහෙන්වත් එනවත් නෙමෙයි, යනවත් නෙමෙයි. නේද? හේතු යදෙනකොට හට ගන්නවා, හේතු නැති වෙනකොට ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය. පටිච්ච සමුප්පාදේ දකින්නකොට ඔය ධර්මතාව ටික කොහොම දකින්න පුළුවන්? පෙර නොතිබීම හට ගන්නවා. අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. එකෙන් පස්සේ ඉතුරුවක් නැතුවම අශේෂ ශේෂයක් නැතුවම නිරුද්ධ වෙනවා. හරි. පෙර නොතිබීමමයි හටගන්නේ. එතනින්ම පැන නගිය. හරි. ඒක ඔය ස්කන්ධ ඔක්කොටම පොදුයි. එකක් නෙමෙයි. හේතු ටිකයි ඵලයයි ඒරටම පොදු ධර්මතාවය. ඒවත් පටිච්ච සමුප්පන්න. එන්න ඕන කියන්නේ මේ මොහොතේ එතන හට ගන්නවා විද්‍යමාන වෙනවා විතරයි. ඊට කලින් කතාවක් නැහැ. ඔව්. පටිච්ච සමුප්පන්න. සංකතයි පටිච්ච සමුප්පන්නයි මේ ධර්මතා ඒවට හේතු. ලෝකෙට ඇයිති ඕන දෙයකට ওই ධර්මතා පොදුයි. හරි. නිවනට විතරයි ඒව අදාළ
නැත්තේ. ඉතින් ඔක්කොම ආචාරි ගණේෂ.
ඔක්කොටම ওই ධර්මතා පොදුයි.
සමමනසර.
පැහැදිලිද? තව ප්‍රශ්න තියෙනවද? පොඩි විවේකයක් ඕනද? විනාඩි 5ක විතර. ඕනනම් විවේකයක් ගන්න.